මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මික ශීලයේ සමාදන් වෙනවා. নমস্কার කියන. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුෂා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ධීරස්ස විගත මෝහස්ස පභින්න ඛිලස්ස විජිත විජයස්ස. අනිඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාධු පඤ්ඤස්ස. වෙසන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස ශාවකෝ හමස්මි. සදහවත් පින්නතුනි, ලෝකේ විවිධ ආගම් පැතිර ගිය ආකාරය ගැන විමසලා බලනකොට බුද්ධ ධර්මය ඉතාමත්ම සාමකාමීව සහනශීලීව ව්‍යාප්ත වුණ බව අද ඉතිහාසඥයෝ අවවාදයෙන් පිළිගන්නවා. ධර්මාශෝක මහාධිරාජයාගේ පුත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ මේ වගේ පොසොන් පෝය දවසක මේ දිවයිනේ බුදු සසුන පිහිටුවන්න ක්‍රියා කළෙත් ඒ වගේම ඒ සාමකාමී සහනශීලී ප්‍රතිපත්ති උඩයි. ත්‍රිලෝක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආදර්ශයෙන්ම ඒ ප්‍රතිපatti ලෝකයට හඳුන්වා දුන්න හැටි ත්‍රිපිටක සාහිත්‍යයේ ඒ තැන් වලින් පැහැදිලි වෙනවා. අද අපි මේ මාතෘකාව කරගත්තු ගාථාව අඩංගු උපාලි සූත්‍රයත් ඒකට හොඳ සාධකයක්. බුදුරජාණන් වහන්සේ නාලන්දාවේ පාවාරික අඹවණි වැඩ වාසය කරන කාලයක නිගණ්ඨනාත පුත්ත ගමන්ගේ විශාල ශ්‍රාවක පිරිසක් එක්ක නාලන්දාවේ වාසය කළා. මේ නිගණ්ඨනාත පුත්තගේ ප්‍රධාන ශ්‍රාවකෙක් වන දීඝ තපස්සී එක දවසක්දා බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණලා සතුට සාමීචි කතාව කරලා ඊළඟට පැත්තකින් ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ මේ දීඝ තපස්සී නිගණ්ඨයාගෙන් අහනවා, තපස්සී, ඔය නිගණ්ඨනාත පුත්ත පාප කර්මයක් කිරීමට, පාප කර්මයක පැවැත්මට කර්ම කීයක් තිබෙනවා කියලා කියනවාද, හෙන්නුම් කරනවාද? එතකොට දීඝ තපස්සී කියනවා, ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාත පුත්‍රට එහෙම සිරිතක් නෑ කම්ම කම්ම කියලා ව්‍යවහාර කරන්න, දණ්ඩ දණ්ඩ කියලායි ව්‍යවහාර කරන්න. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ අහන, හොඳයි තපස්සී, දණ්ඩ කීයක් පෙන්නුම් කරනවාද පාප කර්මයක් කිරීමට නිගණ්ඨනාත පුත්‍ර? එතකොට දීඝ තපස්සී කියනවා, දණ්ඩ තුනක්. දණ්ඩ කියලා දඬුවම් කියන අර්ථය එතන සාමාන්‍ය සඳහන් ගන්න තියෙන්නේ. කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා දණ්ඩ තුනක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා, ඔය කියන දණ්ඩ තුන එකිනෙකට වෙන් වූ ඒවා නේද? එහෙම නැත්නම් එකමද? ඒවා එකිනෙකට වෙන් වූ ඒවා කියලා පිළිතුරු දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, තපස්සී, ඔය කියආපු දණ්ඩ තුනෙන් මහා සාවද්‍යතර කියලා කියන්නේ වඩාත් වැරදි, වඩාත් වැරදි සහිත දණ්ඩේ මොකද්ද කියලා අහනවා. ඔය කියආපු දණ්ඩ තුන අතරින්. එතකොට දීඝ තපස්සී කියනවා, කාය දණ්ඩයයි මහා සාවද්‍යතර, එහෙම කියන්නේ හුඟාක්ම වැරදි හැටියට ප්‍රධාන හැටියට ගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට ඒක ශපත කරන්න, ඔය මේ පුරුදු කර ගන්න වගේ අහනවා, කාය දණ්ඩ කියලාද කියන්නේ දීඝ තපස්සී? ඔව් කාය දණ්ඩ. කාය දණ්ඩ කියලාද කියන්නේ? ඔව් කියලා තුන් සැරයක් මෙහෙම ඒක පුරුදු කරගත්තා. ඒ සත්‍ය ඒ කාරණේ කියාපු බව. ඔන්න ඊළඟට දීඝ තපස්සීගේ වාරය. දීඝ තපස්සී බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඇවැත්නි ගෞතමේනි, ඔබ පාප කර්මයක් කිරීමට, පාප කර්මයක් පැවැත්මට දණ්ඩ කීයක් පෙන්නුම් කරනවාද? ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, තපස්සී, තථාගතවරුන්ට ඔය දණ්ඩ දණ්ඩ කතාවේ දෙන්නේ ඒකයි පාවිච්චි කරන්නේ නැහැ. තථාගතවරු පාවිච්චි කරන්නේ කම්ම කියන වචනය. හොඳයි, එහෙනම් කර්ම කීයක් තියෙනවද පාප කර්මයක් කිරීමට? බුදුරජාණන් වහන්සේ කියනවා, කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කර්ම තුනක් තියෙනවා. එකිනෙකට වෙන් වූ. ඔන්න ඊළඟට දීඝ තපස්සී අහනවා, මේ කම්ම තුන අතරින් වඩාත් මහා සාවද්‍යතර, වඩාත් වැරදි සහිත කර්මය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා, මනෝ කම්මයයි. මනෝ කම්මයයි. දැන් තපස්සී කිව්වේ කාය දණ්ඩ. බුදුරජාණන් වහන්සේ කියනවා මනෝ කම්ම. ඔන්න ඉතින් තපස්සීත් බුදුරජාණන් වහන්සේ ශපත කරගන්නවා, පුරුදු කරගන්නවා. එවැනි ගෞතමී, ඔබ මේ මනෝ කම්ම කියලාද කියන්නේ? ඔව් මම මනෝ කම්ම. මනෝ කම්ම කියලාද කියන්නේ? ඔය විදිහට තුන් සැරයක් ශපත කරගත්තා. කළා නැගිටලා ගියා. ගියේ නිගණ්ඨනාත පුත්ත සොයාගෙන. ඒ යන වෙලාවට නිගණ්ඨනාත පුත්ත උපාලි ගෘහපති කියන බොහොම ප්‍රසිද්ධ ශ්‍රාවකෙක්, නිගණ්ඨනාත පුත්තගේ ඒ ශ්‍රාවකයා ප්‍රධාන විශාල ගිහි පිරිසක් මැද ඉඳගෙන ඉන්නවා. නිගණ්ඨනාත පුත්ත සාකච්ඡා කරමින් ඉන්නවා. ඈතදීම දැක්ක තපස්සී එනවා. දැකලා, කොහෙන්දද තපස්සී මේ මධ්‍යහනේ ඉන්නේ කියලා ඇහුවා. මම මේ භවත් ගෞතමීන්, මේ මම භවත් ගෞතමීන් ළඟ ඉඳලා ඉන්නවා. එතකොට මොකක්වත් කතාවක්, කතා සාකච්ඡාවක් එහෙම කෙරුණාද එතන? ඔව් කියලා උත්තර දීලා, ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ කළ සාකච්ඡාව සම්පූර්ණයෙන්ම දීඝ තපස්සී නිගණ්ඨනාත පුත්තට ප්‍රකාශ කළා. එතකොට නිගණ්ඨනාත පුත්ත ප්‍රශංසා කරනවා, කොහොම හොඳයි තපස්සී, තමන්ගේ ශාස්ත්‍රවරයාගේ වචනේ හොඳට ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ මනෝදණ්ඩය කියලා කියන මේ ඉතාමත්ම පහත් සුළු දේ අරතරන් ඕලාරික ගොරෝසු කාය දණ්ඩය ට කිට්ටුවට ගන්නවත් බෑ. කාය දණ්ඩේම තමයි මහා සාවද්‍ය වැඩියෙන්ම වැරදි තියෙන්නේ, මනෝ දණ්ඩේ නෙමෙයි කියලා ඒ තපස්සිකය අදහස ස්ථිර කළා. මේක අහගෙන ඉඳලා උපාලි ගෘහපතියත් කියනවා, තපස්සී ඒ නිගණ්ඨයාට, බොහොම හොඳයි සාදු සාදු කියලා, බොහොම හොඳයි ඒ තමන්ගේ ශාස්ත්‍රවරයාගේ අදහස ඉදිරිපත් කළ ආකාරය කියලා. ඔන්න නිගණ්ඨනාත පුත්තගෙන් අවසර ඉල්ලන උපාලි ගෘහපතියා, ස්වාමීන් වහන්සේ මට ඉඩ දෙනවා නම් මම මේ කියාපු කතාවස්තු උඩ භවත් ගෞතමීන් එක්ක මම වාද කරනවා. භවත් ගෞතමී නොය කියාපු කතාවේ ස්ථිරව පිහිටලා ඉන්නවනම් මම හයියට අර දිග් ලොම් ඇති එළු දෙනක් කගේ ලොම් වලින් අල්ලලා එහාට මෙහාට වටේට අදින්න වගේ භවත් ගෞතමීන් වාදයෙන් ඇදලා ගන්නවා. කියලා එපමණක් නෙවෙයි තවත් උපමා තුනක් කිව්වා අභියෝග වශයෙන් උපාලි ගෘහපතියා මම ඒ විදිහටයි කරන්නේ භවත් ගෞතමෙන්ට වාදෙන් වරද්දනවා කියලා. ඉතින් ඒක අහලා නිකණ්ඨනාත පුත්ත ආ හොඳයි උපාලි යන්න මේ භවත් ගෞතමෙන් එක වාද කරන්න ඉන්නේ එක්කව මම එක්කව තපස්සී එක්කව ඔබ වඩා සුදුසු. ඒක නිසා යන්නේ කියලා කිව්වා. නමුත් දිග තපස්සී කැමති වුණේ නැහැ. දිග තපස්සී කියනවා ස්වාමීනි මට නම් හිතට අල්ලන්නේ නැහැ මේ උපාලි ගෘහපතියා බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ අනේක. මේ භවත් ගෞතමෙන් හම්බෙන්නේ අනේක. මේ භවත් ගෞතමෙන් මායාකාරී. අන්‍ය තීර්ථකයන්ගේ ශ්‍රාවකීන් ඇදලා ගන්න කරකවල ඇදලා ගන්න මායාවක් ගන්නවා. ඒකට කියන්නේ ආවට්ටණී මායා. ආවට්ටණී මායාවක් ගන්නවා භවත් ගෞතමෙන්. ඒක නිසා මන් නම් කැමති නැහැ මේ උපාලි ගෘහපතිය එතෙන්ට යනවට. නමුත් නිගණ්ඨනාත පුත්ත කියනවා නෑ නෑ කිසිදේත් උපාලි ගෘහපතියා භවත් ගෞතමෙන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. වෙතොත් වෙන්නේ භවත් ගෞතමෙන් උපාලි ගෘහපතිගේ ශ්‍රාවකයෙක් වෙනවා කියලා අර විදිහට දිග තපස්සි තුන් වරක් මාර්ග කියලා ඒත් නිගණ්ඨනාත පුත්ත නෑ නෑ කියලා උපාලි ගෘහපතියට යන්න ඇරියා. ඔන්න ඉතින් උපාලි ගෘහපතිය බුදුරජාණන් වහන්සේ වාගෙන ගිහිල්ලා එතන කියවෙන හැටියට යම් කිසි ශ්‍රද්ධාවක් මොකක් හරි ගෞරවයක් තියෙන නිසා හෝ බුදුරජාණන් වහන්සේට වැඳලා ඉඳගත්තයි කියලා කියවෙන්නේ. එකත් පසික ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දිග තපස්සි ආවද මේ පැත්තේ? ඔව් කියලා කිව්වහම මුකුත් කතාවක් එහෙම කෙරුණාද? ඔන්න බුදුරජාණන් වහන්සේ සාකච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රකාශ කළා. එතකොට උපාලි ගෘහපතිය මේ වාදයේ පටන් ගන්න කියනවා. ඒක නෙවෙන්න. ඇත්ත නෙවෙන්න. මනෝ කර්මය කොහොමද කිට්ටු කරන්නේ මේ කාය කර්මයට? කාය කර්මය තමයි මහා සාවද්දේතර. ඒ කියාවු එක හරියටම හරි. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා ගෘහපතිය ඔබ සත්‍යයේ පිටලා කතා කරන සූදානන්ද. එතකොට එසේ කියලා මේ උපාලි ගෘහපතිය පොරොන්දු වුණා. හොඳයි නහ සත්‍යයේ පිටලා ඉන්නවනම් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ සාධක ඉදිරිපත් කරනවා මේ අර මතයේ ඛණ්ඩනය කරන්න. දැන් ඔන්න යම්කිසි නිගණ්ඨ ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ නිගණ්ඨෙන්ගේ මතයක් තියෙනවා සීතල ජලයේ සතුන් ඉන්නවා කියලා. ඒක නිසා උණු දිය තමයි පාවිච්චි කරන්නේ. ඔන්න යම්කිසි නිගණ්ඨෙක් බරපතල ලෙස රෝගාතුර වෙලා සීතල ජලය අවශ්‍ය. නමුත් අර වෘතේ රැකීම සඳහා උණු දිය පානය කළා අන්තිමේදී මරණයටපත් වෙනවා. අන්නේ නිගණ්ඨ ශ්‍රාවකයා ගිහිල්ලා කොහෙද උපදින්නේ? නිගණ්ඨනාත පුත්තගේ අදහසට අනුව මතයට අනුව. ඔන්න එතකොට උපාලි ගෘහපතිය කියනවා මනෝසත්තා කියලා දේවනිකායක් තියෙනවා. අන්නේ මනෝසත්තා කියන දේවනිකායේ ඒ බඳු කෙනෙක් උපදින්නේ. මොකද හේතුව මනස හා සම්බන්ධ කාරණයක් නිසා යොහු ක්ලියාලා ක්‍රියා කළේ. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා සිහියලවගෙන කතා කරන්න ගෘහපතිය ඔය ඉස්සෙල්ල කියාපු එකයි දැන් කියාපු එකයි ගැලපෙන්නේ නැහනේ. මොකද අතෙන්දී කාය දණ්ඩ කිව්වා දැන් මෙතෙන්දී මනෝ කර්මයට තැන දෙනවා. එහෙම ප්‍රකාශ කරාම උපාලි කියනවා ඔය කිව්වට මොකද ඇත්ත වශයෙන්ම කාය දණ්ඩේම තමයි කාය කර්මයේම තමයි මහා සාවජ්‍යතර කියලා උපාලි එක පිළිගත්තේ නැහැ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ තව නිදර්ශන දක්වනවා. ඔන්න යම්කිසි නිගණ්ඨයෙක් ඉන්නවා. ඒ නිගණ්ඨෙන්ගේ මහා දැඩි වෘත තියෙනවා. සතරාකාර සංවරය කියලා කියන මේ සත්ව ඝාතනින් වැළකීම සඳහා ඊටාම සියුම් මන්දමින් ඒ අර දණ්ඩයට අහු වෙනවට බය ඒවා රකින්නවා. ඒ බඳු ඒ සතරාකාර වෘතේ රකින්න නිගණ්ඨයෙක් ඇවිදින අතරේ කුඩා සතුන් පෑගිල මැරෙනවා. මේ අවස්ථාවේ ඒ ඉදී කාරණයකදී නිගණ්ඨනාත පුත්ත කොයි විදී කර්මයක්ද කියන්නේ? ඒ කර්මය මහා සාවද්‍යතර ඇටියෙද හලගන්නේ කියලා එහෙම ඇහුවා. ඇහුවාම උන මෞපාලි කියනවා ඒක මහා සාවද්‍ය ගණයට ගැනින්නේ නැහැ. මොකද සිතල මතල නෙවෙයි ඒක කරේ. සංචේතනික කියලා කියන්නේ සිතල මතල නෙවෙයි ගීබේ කෙරිච්ච නිසා ඒක මහා සාවද්‍ය නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ආද හොඳ චේතනාව මොන පැත්තටද ආйти? කාය දණ්ඩටද, වචී දණ්ඩටද, මනෝ දණ්ඩටද? මනෝ දණ්ඩටයි ආйти කියලා පිළිගන්න සිද්ධ වෙන උපාය. ඔන්න ඉතින් ආයි බුදුරජාණන් වහන්සේ කියනවා සිහි ඇතිව කතා කරන්න ගෘහපතිය දැන් ඉතින් සත්‍යයේ පිළිලන්නේ මේ කතා කරන්නේ. ඔය කලින් කියාවු එක දැන් කියාවු එකත් එක යැලෙන්නේ නෑ නේද කියලා ඔන්න ඊළඟට තව දුරටත් තවත් නිදර්ශනයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. දැන් මේ නාලන්දාව බොහොම සම්පූර්ණමත් ප්‍රදේශයක්. මේකේ විශාල ජනගහනයක් ඉන්නවා. යම් කිසි කෙනෙක් කඩුවක් අරගෙන එනවා. ඇවිල්ලා කියනවා මම එක මොහොතකින් මේ මුළු නාලන්දාවේ ඉන්න සියලුම සතුන් සියලුම සත්වයින් මරලා එක මස් ගොඩක් බවට පත් කරනවා. මොකද ගෘහපතිය කියන්නේ එහෙම ඒක කරන්න පුළුවන් දේ කඩුවක් තියෙන එක බුද්ධලේකෝ. බාද ගෞතමී මේක කරන්න බෑ. 50ක් ආවත් ඒක කරන්න බෑ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ආන හොඳයි අපි හිතමු 이르දිමත් මහා 이르දි බල ඇති ශ්‍රමණක් එක්ක හෝ බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කියනවා මම ඒක ද්වේෂ සිතිවිල්ලකින් මේ නාලන්දාව අලු කරනවා කියලා. ඒක කරන්න පුළුවන්. අපෝ ඒක නම් කරන්න පුළුවන්. නාලන්දා 50ක් වුණත් වණු කරන්න පුළුවන් ඒක. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ආයත් ප්‍රකාශ කරනවා. ඔන්න දැන් ඉතින් සිහිය එලවාගෙන කතා කරන්න. ඔය කලින් කියාපු එකත් එක ගැලපෙන්නේ නැහැ නේද? මේ සිතේ ශක්තිය එතන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ. ඊළඟට තවදුරටත් අහනවා, ගෘහපතිය ඔබ අහලා තියෙනවද කාලිංගාරණ්‍ය, මතංගාරණ්‍ය, මෙජ්ජාරණ්‍ය, දණ්ඩකාරණ්‍ය කියලා කියන ඕන ආරණ්‍ය, ඒ කියන්නේ කැලෑවල්. මේ කැලෑවල් කැලෑ බවට පත් වුණ හැටි ඔබ අහලා තියෙනවද? එසේ භවත් ගෞතමී, මට අහලා තියෙන හැටියට ඍහිවරුන්ගේ ද්වේෂසිතෙන් ඒක කළේ. ඍහිවරුන් තරහසිතකින් ඒ නගරයක් විනාශ කළා. ඊට පස්සේ ඒක කැලෑ බවට පත් වුණා කියන කයතන. ඔන්න එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, දැන් ඉතින් ගැළපෙන්නේ නැහැ නේ ඔය කියාපු එක. ඔන්න උපාලි ගෘහපතිය කියනවා, භවත් ගෞතමී, පළමු උපමාවෙන්ම මම මේ කාරණිය වටහා ගත්තා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ විචිත්‍ර ප්‍රතිභාණය, උපමා කෞශල්‍ය දැකීමට මම බොරුවට ඒකට විරුද්ධතාවක් පෙන්වුවා කියලා ඊළඟට උපාලි ගෘහපතිය බොහොම ශ්‍රද්ධාවෙන් අර සාමාන්‍ය පාඨයක් තිබෙනවා. තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන සූත්‍ර වල නිතර දකින්න ලැබෙන ඉතාමත්ම විශිෂ්ටයි ස්වාමීනි, ඉතාමත්ම විශිෂ්ටයි ස්වාමීනි, යම්සේ යටිගුරු කර දෙයක් උඩු කර කරන්නේ යම්සේද, වහලා තිබුණු දෙයක් විවෘත කරන්නේ යම්සේද, මාර්ගය මුලා වුන් කෙනෙකුට මාර්ගය කියා දෙන්නේ යම්සේද, ඇසැත්තෝ මාර්ගය දකිත්වා කියලා අඳුනෙහි පහනක් අල්වන්නේ යම්කේද, එසේම භාග්‍යතුන් වහන්සේ මේ කාර්යය මට පැහැදිලිව කළා කියලා මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංඝයා වහන්සේට සරණ යනවා, තුන්වන් සරණ යනවායි කියලා ප්‍රකාශ කළා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ගෘහපතිය ගෘහපතිය, හිතල මතල වැඩ කරන එක හොඳයි ඔය වගේ ප්‍රසිද්ධ අයට, උපාලි ඔබ වගේ ප්‍රසිද්ධ අයට එකපාරට මේ තීරණයක් ගන්න නැතුව හිතාමතා තව කල්පනා කරලා ශ්‍රාවකෙක් බවට පත් වීම හොඳයි කියලා කියනවා. ඔන්න එතකොට උපාලි ගෘහපතිය වඩාත් පැහැදිලා කියනවා, මම ඉතාමත්ම තව වඩාත් පහසාදයට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ කියමනින්. මොකද අන්‍ය තීර්ථකෙයින් මාව ශ්‍රාවකත්වයට පත් වුණාට පස්සේ මේ නාලන්දාවේ කොටි දැම්මා මේ උපාලි ගෘහපති අපේ ශ්‍රාවකෙක් කියලා. නමුත් භාග්‍යවතුමින් මට කියනවා තව හිතල බලලා සරණ යන්න කියලා. ඔන්න එහෙම කියලා ඒ ප්‍රසාදය පිට දෙවෙනි වරටත් බුදුන් දහම් සංගුණ සරණ ගියා උපාලි ගෘහපති. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ගෘහපතිය දීර්ඝ කාලයක් ඔබේ නිවස මේ නිගණ්ඨයින්ට පැන්හලක් වගේ, දානශාලාවක් වගේ. ඒක නිසා ඉදිරියටත් මේ පරිවර්තනය වුණාට මොකද ඉදිරියටත් නිගණ්ඨයින්ට පිණ්ඩපාතය දෙන්න කියලා. ඔන්න එතකොට උපාලි ගෘහපතිය කියනවා, ඒකෙන් වඩාත් පැහැදීමට මම පත් වුණායි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට නිගණ්ඨයින්ට කවුරුටවත් දන් දෙන්න කීම ගැන. මොකද මට අහන්න ලැබිලා තිබුණේ භාග්‍යවත් ගෞතමයන් කියනවායි, මට විතරක් දාණය දෙන්නේ, අන්‍ය අයට දාණ දෙන්න එපායි, මගේ ශ්‍රාවකින්ට විතරක් දන් දෙන්නේ, අනිත් අයට දෙන්න එපා කියලා. නමුත් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මට පැවරීම ගැන වඩාත් ප්‍රසාදයට පත් වුණා කියලා. ඔන්න ඊළඟට තුන්වැනි වරටත් බුදුන් සරණ යනවා. අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතා මේ පින්නතුන් කොට උත්හල ඇති. දාන කතා, සීල කතා, සබ්බ කතා ආදී වශයෙන් බුදුරජාණන්ගේ කතා ශෛලිය අනුව ධර්මයේ ඉදිරිපත් කළා. අවසානයේ සිත සකස් වුණාට පස්සේ උපාලි ගුරුපතියගේ චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒක අහලා ඒ ආසනීයම සෝවාන් ඵලයට පත් වුණා උපාලි ගුරුපතිය. එහෙපත් වෙලා අන්න උපාලි ගුරුපතිය අර බුදුරජාණන් වහන්සේ අර පින්දපාතේ දෙන්න කිව්වට මොකද උපාලි ගුරුපතිය කියනවා, ඒක කරන හැටි මම දන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ කියාපු හැටියටම නෙවෙයි වෙන්න පුළුවන්. බුදුරජාණන් කිව්ව නිසා ඒක කරනවා. නමුත් මම ඒක කරන හැටි දන්නවා කියලා කිව්වා. ඔන්න ඊළඟට එහෙම සෝවාන් බවට පත් වෙලා බුදුරජාණන් සිට වැඳලා පිටත් වෙලා තමන්ගේ නිවසට ගිහිල්ලා දොරටුපාලයට කියනවා, යාළුවේ මීට පස්සේ නම් ওই නිගණ්ඨයෝත් නිගණ්ඨියෝ ආවොත් ඒගොල්ලන්ට ඇතුල් වෙන්නවත් දෙන්න එපා. ඒගොල්ලන්ට කියන්න මේ දැන් මින් ඉදිරියට උපාලි ගෘහපතියා බුද්ධ ශ්‍රාවකේ ඒ අයට ඉඩ දෙන්න එපා. හැබැයි මේ දොර විවෘතයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිණිසට. නිගණ්ඨයිට මේ දොර වැහිලා. හැබැයි එළියේ ඉඳගෙන ඉන්නේ, එළියෙන් හිටගෙන ඉන්නේ පින්ඩපාතය ඕන නම් ඔතෙන්ට ගෙනත් දෙනවා. ඔහම දොටුපාලයට අනකලා. ඉතින් මේ අතරේ දීඝ තපසිට අහන ලැබුණා උපාලි ගෘහපතියා දැන් බුද්ධ ශ්‍රාවකයෙක් වෙලයි කියලා. ඔන්න ඊළඟට නිගණ්ඨනාථපුත්තු සොයාගෙන ගිහිල්ලා කියනවා, මෙන්න මෙහෙම ආරංචියක් තියෙනවා. ඉතින් ඒත් නිගණ්ඨනාථපුත්තු පිළිගත්තේ නැහැ. ඒක මම විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රමණ ගෞතමයන් උපාලි ගෘහපතියාගේ ශ්‍රාවකයෙක් වෙනවා මිසක් කිසිසේත් උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඔන්න ඊළඟට මේ දීඝ තපස්සි නිගණ්ඨය කියනවා, හොඳයි එහෙනම් මම ගිහිල්ලා ඒක උත්තර කරගෙන එන්න. ඇත්තද කියලා මේ කතාව. ඔන්න දීඝ තපස්සි නිගණ්ඨය ඊළඟට උපාලි ගෘහපතියගේ නිවස පැත්තට ගියා. නිවස ළඟට යනකොටම අන්න දොරටුපාලා කියනවා, "ඔහොම ඉන්න ස්වාමීනි, අපි පින්ඩපාතේ ගෙන්නම් ඇතුල් වෙන්න එපා." එතකොට මට ඕන පින්ඩපාතයක් නැහැ කියලා දීඝ තපස්සි පිටතට ගිහිල්ලා නිගණ්ඨනාථ පුත්තු ළඟට ගිහිල්ලා කියනවා, "ඒ ආරංචිය ඇත්තයි. මම ගියා මෙහෙම වුණා කියලා." ඒත් නිගණ්ඨනාථ පුත්තු පිළිගත්තේ නැහැ. ඒක නම් වෙන්න බෑ කියලා තුන් සැරයක් කියලා තේ පිළිගත්තේ නැහැ. අන්තිමට නිගණ්ඨනාථ පුත්තු කිව්වා, මමම ගිහිල්ලා ඒක ස්ථිර කරගන්නවා කියලා. ඔන්න නිගණ්ඨනාථ පුත්තු විශාල නිගණ්ඨ පිරිසක් එක්ක උපාලි ගෘහපතියගේ නිවසට ගියා. යනකොට අර වගේම දොටුපාලය ඇතදීම කිව්වා, ස්වාමීන් වහන්සේ ඔහම ඉන්න, පින්ඩපාතේ ඕන්නම් අපි දෙන්නම් ඇතුල් වෙන්න එපා කියලා. ඔන්න නිගණ්ඨනාථ පුත්තු කියනවා, හොඳයි එහෙනම් කියන්නේ උපාලි ගෘහපතියට මම ඒ උපාලි ගෘහපතිය දකින්න කැමතියි කියලා ටිකක් කතා කරන්න කැමතියි කියලා. ඔන්න දොරටුපාලයා ගිහිල්ලා උපාලි ගෘහපතියට ඒ කාරණේ දැනුවාම උපාලි ගෘහපතිය කලි මොකද්ද ඒ නිවසේ මැද දොරටුවෙන් ඇතුළේ යම් කිසි ලොකු ශාලාවක් සූදානම් කරන්න කිව්වා ආසන පනවන්න කිව්වා ඒක. දොරටුපාලයාගේ ආසන පැනෙව්වට පස්සේ උපාලි ගෘහපතිය ගිහිල්ලා එතන තියෙන ලොකුම ආසනේ ඉඳගත්තා. ලොකුම ආසනේ ඉඳගෙන දොරටුපාලයාට කිව්වා ආගින් කියන්න කැමති නම් ඇතුල් වෙන්න කියලා. ඔන්න නිගණ්ඨ රාජපුත පිරිසත් එක්ක ආවා. ඇවිල්ලා මේක දැකලා වෙනදනම් ඒ කියවෙන හැටියට උපාලි ගෘහපතිය ආසනේ පිහිදාලා නිගණ්ඨ රාජපුත දකින්නකොට ආසනේ නැගිටලා ආසනේ පිහිදාලා වාඩි කරවනවා. දැන් මෙදා සමන්ම ලොකු ආසනේ ඉඳගෙන හිටියා. ඉතින් නිගණ්ඨ රාජපුත්ට බොහොම පද තරහක් ඇවිල්ලා මොකද උමුතු වෙලාද කියලා ගියා නේද ලොකු මේ වාද කරන්න කියලා ගිහිල්ලා ආවට්ටණී මායාවට අහුවෙලා වාද කටුවට අහුවෙලා ආව නේද කියලා තවත් නිග්‍රහ කරන විදිය අසභ්‍ය විදිය උපමා කීපෙකුත් එක්ක නිගණ්ඨනාත පුත්ත දැඩිව අප්‍රසාදයේ පළ කළා. එතකොට ඔන්න උපාලි ගෘහපතිය කියනවා ඒ ආවට්ටණී මායාව බොහොම ඉතාමත්ම යහපත් මායාවක්. මං නම් කැමති ඒ ආවට්ටණී මායාවට මගේ නෑ හිතවතුනුත් ඔක්කොම අහු වෙනවා නම් ඒ ආවට්ටණී මායාවට මේ නාලන්දාවේ සියලුම ගිහි ක්ෂත්‍රිය ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී ඒ සියලුම කට්ටිය අහු වෙනවා නම් මං ඒ තරමට කැමති. ඒ ආවට්ටණී මායාවට අහු වුණොත් ඒ ඇයට ඉතාම බොහෝ කාලයක් සැප පිණිස හේතු වෙනවා කියලා හැම ප්‍රකාශ කළා. ඉතින් නිගණ්ඨනාත පුත්ට කර කියා ගන්න දෙයක් නෑ. ඊළඟට නිගණ්ඨනාත පුත්ත ඊළඟට ප්‍රකාශ කරනවා ඒකම එතන දිග කතන්තරයක් තියෙනවා. ඒක එතනින් ඉවර කරන්නේ මේ උපාලි ගෘහපතිය බොහොම උපමා පිළිබඳ බොහොම දක්ෂයෙක්. උපහාසාත්මක උපමා කතාවක් ඉදිරිපත් වෙන මේ අවස්ථාවේ ඒක කියන්න ගියොත් හුඟක් වෙලා යනවා. ඒ කතාවේ අවසානයෙන් කියෙන්නේ මොකද්ද? නිගණ්ඨනාත පුත්ගේ ධර්මය මෝඩයින්ට විතරක් ගැලපෙන එකක් මේ භවත් ගෞතමගේ ධර්මය තමයි නුවණැත්තන්ට ගැලපෙන්නේ කියලා ඒ කාරණා. ඉතින් ඒක කිව්වට පස්සේ නිගණ්ඨනාත පුත් එහෙම කියලා ඉවර වෙලා ඊළඟට කියලා ඉවරුනහම නිගණ්ඨනාත පුත් අහනවා හොඳයි දැන් රජු සහිත මේ රටේ මේ ප්‍රදේශයේ පිරිස ඔක්කොම දන්නවා උපාලි ගෘහපතිය නිගණ්ඨ ශ්‍රාවකෙක් නිගණ්ඨ නාථපුත්ගේ ශ්‍රාවකෙක් බව. දැන් ඔබ කියන්නේ කාගේ ශ්‍රාවකෙක් කියලාද? උපාලි ගෘහපතියෙන් ඇහුවා. දැන් ඔබ කාගේ ශ්‍රාවකෙක් කියලාද ප්‍රකාශ කරන්නේ? ඔන්න එතකොට උපාලි ගෘහපතිය ආසනෙන් නැගිටලා උතුරු සළුව එකස් කරගෙන ඔන්න අහංකම් දෙන්න මම කාගේ ශ්‍රාවකෙක්ද කියලා ඔන්න ඊළඟට ගාථා 10කින් බුදුරජාණන් වහන්සේට ගුණපද 100ක් විතර අඩංගු ගාථා 10කින් බුදුගුණ ප්‍රකාශ කළා. ඒ පළමු ගාථාව තමයි අපි මේ මාතෘකාව හැටියට ලැබුවේ. ධීරස්ස විගත මෝහස්ස. ධීර කියලා කියන්නේ ප්‍රඥා, ප්‍රඥාව, මහා ප්‍රඥාව. විගත මෝහස්ස. මෝහය දුරු කළා වූ ධීරස්ස විගත මෝහස්ස. පබින්න කිලස්ස. ඒක ටිකක් අමාරු වචනේ. පබින්න කිලස් කියන එක හිතා ගන්න පුළුවන්. සමාධියට බාධක වන ධර්ම බිඳ හැරියා වූ. විජිත විජයස්ස. විජයග්‍රාහී වූ මාර සංග්‍රාම, කෙලෙස් සංග්‍රාමය දිනු කියන එක. අනිගස්ස. කෙලෙස් දුක් දුරු කළා වූ සුසමචිත්තස හැම දෙනා කිරීමේ සමසිත ඇත්තා වූ බුද්ධ සීලස්ස වැඩුණා වූ ශීලය ඇත්තා වූ සුද්ධ පඤ්ඤස්ස සාධු පඤ්ඤස්ස යහපත් ප්‍රඥාව ඇත්තා වූ වෙස්සන්තරස්ස ඉතින් තෝරන හැටියට රාගාදී විෂම තත්වයන් වලින් එතර වූ විමලස්ස පිරිසිදු වූ භාග්‍යතුන් වහන්සේ තස්ස භගවතෝ තස්ස ශාවකෝමස් ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම කියලා ඒ විදිහටම ඉවර වෙන ගාථා 10කින් බුදුගුණ ප්‍රකාශ කළා. එතකොට නිගණ්ඨනාත පුත් අහනවා කවදද මේ ඔය උපාලි ගෘහපතිය ඔය තරම් ඔය ගාථා රචනය කරගත්තේ? කවදද මේක කරේ කියලා. ඔන්න ඒක උපාලි ගෘහපතිය කියනවා ඒ භවත් ගෞතමයන් උපමාවක් දෙනවා. ඉතින් දෙත් උපමාව. ඔන්න යම් කිසි නානාවිධ මල් රාශියක් තියෙන මහා මල් ගොඩක් තියෙන. දක්ෂ මාලාකාරයෙක් ඕනෝනේ හැටියට මේ මල්දම් ගොතන්නා වගේ අන්න බුදුරජාණන් වහන්සේට නානාවිධ උපපද තියෙනවා, වර්ණනාපද. ඒවා එකතු කරලා මම මේ හැදුවේ කියන එක අදහස් කරලා ඊළඟට ප්‍රකාශ කරලා කියනවා කවුද සාමීනි වර්ණනාව ලබන්න සුදුසු, ප්‍රශංසාව ලබන්න සුදුසු කෙනාට ප්‍රශංසාව නොදෙන්නේ, වර්ණනාව නොකරන්නේ කියලා ඒ කිව්වහම ඔන්න නිගණ්ඨනාත පුත්තට මේ ඊර්ෂාව නිසාත් අර ඒ ඇති වුණු ඊර්ෂාව නිසාත් තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකෙක් නැතිවීමේ දුක නිසාත් කටට උණුලේ ආපු බව කියවෙන මේ සූත්‍රය අගදී. ඉතින් ඔන්න උපාලි සූත්‍රයෙන් අපිට මෙතෙන්දී අර ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ආකල්පය. බුදුරජාණන් වහන්සේ අර උපාලි ගෘහපතිය අර විදිහට තුන්රුවන් සරණ යන්න පළමුවෙනි වරත් ප්‍රකාශ කළාම තව ටිකක් හිතලා බලන්න කිව්වා. තව හිතලා බලන්න කිව්වා. එහෙනම් කපාටම කලබල වෙන්න එපා. ඒ වගේම නිගණ්ඨ ශ්‍රාවකින්ටත් දන් දෙන්න කිව්වා. අන්න එතන අර අපි කිව්ව සහනශීලී සාමකාමී ප්‍රතිපත්තිය තිබෙනවා. ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයෙකුට අවබෝධය දීලා අවබෝධය තුලින් ධර්මකාරණාවක් පැහැදිලි කිරීමයි දැන් මෙතන අමතර කාරණයක් තමයි. මේ කාලෙත් බොහෝ දෙනා අහන ප්‍රශ්නයකට පිළිතුරු මෙතන තියෙනවා. දැන් මේ නිගණ්ඨනාථ බුද්ධගේ දර්ශනේ අනුව කාය කර්මයයි මහා සාවද්‍යතර වැඩි වැඩි හැටියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මනෝ කර්මයයි. එයින් පෙන්නු කරන අර දැන් මේ පෙන්නු කරන නිතර ඔය අහන ලැබෙන නිතර මතක් කරලා දෙන අපි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ දෙට්ටා මනෝමයා කියන ඒ ගාථා ඒ පදයෙන් තමයි ධම්මපදයේ කුසල අකුසල විග්‍රහය ආරම්භ කරන්නේ. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මනෝ මූලික මනසට මුල් තැන දීම. ඒ වගේම මේ මනෝ කම්ම කියලා කිව්වා. පටිච්චසමුප්පාද ධර්මයට අනුව සිදු වෙන දෙයක් හැටියට මිසක් කවුරුත් කරන දඬුවමක් හැටියට. අර නිගන්ට හිතුවාගේ වෘතයක් හැටියට එහෙම නෙවෙයි මේ කර්මය ගැන උගන්වලා තියෙන ධර්මය. මොන එතකොට මේ කර්මය පිළිබඳ කාරණියක් මේ සූත්‍රයෙන් අපිට අහුලා ගන්න පුළුවන් වැදගත් දෙයක්. ඊළඟට ඒ වගේම දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ අර කියාපු සාමකාමී සහනශීලී ප්‍රතිපත්ති අනුව අපේ මේ කියාපු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයේ බුදුසසුන පිහිටෙව්වා කියන කාරණේ තවදුරටත් අපි හිතලා බලමු. ඒ ගැන මේ කාටත් වගේ පාළි නොදත් අය ප්‍රමාණ විතර හල ඇති ඔය ධර්ම දේශනාවල දැන් අපි ආරම්භ කරනකොට කිව්වේ ධර්මාශෝක මහාදිරාජාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ තමන් කවුද කියලා හඳුන්වලා දුන්න ගාථාව තුලින් අපිට පේනවා අන්න අර කියාපු සහනශීලී ප්‍රතිපත්තිය. සමනාමයන් මහරජ ධම්මරාජස ශාවක තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගත. තමන්ගේ අධිරාජගේ පුතෙක් හැටියට නෙවෙයි කිව්වේ ධර්මරාජානන් වහන්සේගේ ශ්‍රාවකෙ. ඒ වගේම තවේව අනුකම්පාය ඔබට අනුකම්පා පිණිස වෙන මේ පිරිස් බලයක් හදාගෙන යමක් කඩා වඩා ගන්නවා නෙවෙයි. ඔබට අනුකම්පා පිණිසයි ජම්බුද්වීපෙන් ආවි කියලා ඒ විදිහට පිළිතුරු දුන්නා. ඒ වගේම මේ පිනතුන් කොටිකුත් අහලා තියෙන අය මේ වැනි දවස්වල ධර්ම දේශනාවල ඒ හිඳු මහරහතන් වහන්සේ මේ අඹස්සලේට ඇවිල්ලා ඒ අර රජතුමා මුහුණ ගැසුන අවස්ථාවේ ධර්ම දේශනා කරන්න කලින් බුද්ධි පරීක්ෂණයක් කළා. රජතුමා මොකද මේ ධර්මය ගැන කියවෙන්නේ කොතෙකුත් ඒ තැන්වල සඳහන් වෙනවා පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. මේ ධර්මයේ ප්‍රඥාවන්තය සඳහා මොඩින් සඳහන් මේ ප්‍රඥාව නැති අය යන සඳහන් වේ. ප්‍රඥාව නැති අය තමයි වැඩිපුර ඉන්නේ. නමුත් මේ ධර්මය නම් ප්‍රඥාවන්තය සඳහා. ඒක නිසා අන්න බුද්ධි පරීක්ෂණයක් වශයෙන් මේ පිනතුන් අහලා තියෙන ඉස්සෙල්ලම අඹ ගහගෙන අඹ පැණියත් ඥාති පැණියත් තුලින් රජුගේ පඬිතකම ඥානවන්තකම හිඳු මහ රහතන් වහන්සේ නිශ්චය කළ ආකාරය කෙටියෙන් සඳහන් කළොත් ඉස්සෙල්ලා ඒ අඹ ගහ පෙන්නලා මේ අඹ ගහ මොන ගහක්ද කියලා ඇහුවාම අඹ ගහක් කියලා කිව්වා. ඊළඟට මේ අර තවත් අඹ ගස් තියෙනවද කියලා ඇහුවාම අපේ හුඟක් අඹ ගස් තියෙනවා. ඒ මේ අඹ ගසත් ඒ අඹ ගසුත් ඇර වෙනත් ගස් තියෙනවද? තියෙනවා. ඒවයි අඹ නන් නැහැ කිව්වා. ඒවා අඹ ගස් නෙවෙයි කිව්වා. හොඳයි ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් ඇර වෙනත් ගස් තියෙනවද? ඇයි මේ ගහ? අන්න ඒ ආපු තැනටම ආවා. ඉතින් යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ තෝකයි. ආපහු ඒ ආරම්භ කළ තැනටම එන්න පුළුවන්කම්. ඊළඟට ඥාති පැනියත් ඒ වගේම තමයි. මහරජ ඔබට නෑන් සිටිනවද? ඉන්නවක් නෑයෝ. නෑන් නොනෑත් ඉන්නවද? නෑන් නොනෑත් තමයි වැඩි. හොඳයි ඒ නෑනුත් නෑන් නොනුත් ඇර තවත් කවුරුත් ඉන්නවද? ඒ මම. ඉතින් මෙන්න මේ ওই විදිය දේවල් මේින් පේනවා. හිඳු මහරහතන් වහන්සේ මේ බුද්ධිමත් මේ අපේ ඒ කාලේ හිටි ලාංකිකයින් මේ රටේ හිටි අය මෝඩ අය නෙවෙයි ඥානවන්ත අය. ඒක නිසා අන්න ඒ රජතුමාගේ බුද්ධි පිළිබඳ බුද්ධි පරීක්ෂාවක් කළා තමයි ඊළඟට පැවැත්වූ දේශනාවත් එතන වැදගත්. මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා රජුරුවන් තුන්රුවන් සරණ යන්න හේතු වුණු දේශනාව මොකද්ද? චූල හද්දිපදෝපම සූත්‍රය. ඔන්න අපි තවත් බුදුරජාණන් වහන්සේගේ සහනශීලී සාමකාමී ප්‍රතිපත්තිය හෙළි වෙන වටිනා සූත්‍රයකට අය එන්නේ. කාල වේලා හැටියට කෙටියෙන් එක කියන්නේ විකට විස්තර නැත. චූල හද්දිපදෝපම සූත්‍රය කියලා කියන්නේ හත්තිපද කියලා කියන්නේ ඇත්පද ඇතාගේ අඩිය. ඒ වගේ සූත්‍ර දෙකක් තියෙන නිසා මේක චූල හත්තිපදෝපම කියලා කියන කුඩා ඇත්පද පිළිබඳ සූත්‍රයයි. මේකේ මේක ඉස්තරේ මේ විදිහටයි යන්නේ. සූත්‍රය ආරම්භ වෙන්නේ එක දවසක්ද ජානු සෝනි කියන බ්‍රාහ්මණයා බොහොම ධනවත් පිළිගත්තු කෙනෙක් ඒ කාලේ තනිකර සුදු වෙළඹුන් යෙදු රථයකින් සවැත් නුවර ඉඳලා පිටවෙල යන අවස්ථාවේ පිලෝතික කියන පරිබ්‍රාජකයා ඉදිරියට මුණ ගැසුණා. පිලෝතික පරිබ්‍රාජකගේ ඒ પરම්පරා නාමය තමයි වච්ඡායන. වච්ඡායන. ඉතින් මේ අජානුසෝනි බ්‍රාහ්මණයා ඇතදිම දැකලා අහනවා, වච්ඡායන මේ කොහේ ඉඳලා දෙන්නේ? මම මේ ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා යන්නේ. ඔන්න ඊළඟට ජානුසෝනි බ්‍රාහ්මණයා අහනවා, මොකද මේ වච්ඡායන මේ කියන්නේ, මේ හිතන්නේ මේ ශ්‍රමණ ගෞතමයන් පඬිතද? මේ ප්‍රහුංක ප්‍රඥාව තියෙන කෙනෙක්ද? අපෝ ඒ ගැන කියන්න දෙයක් නැහැ. ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව මට කියන්න බෑ. ඒ වගේම කෙනෙක් ඕන ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව ප්‍රකාශ කරන්න කියලා කිව්වහම, එහෙනම් බොහොම ඉහලින් ඔබ වර්ණනා කරනවා නේද කියලා කිව්වහම, ඔන්න තවදුරටත් අර පිරෝතික පරිබ්‍රාජක කියනවා උපමාවක් දෙනවා එතෙන්දි. යම්සේ දැන් නාගවණික කියලා කියන්නේ නාගවණ කියලා කියන්නේ නාග කියලා කියන්නේ ඇතාට, නාගවණ කියලා කියන්නේ ඇතුන් ඉන්න වණයක්. එතකොට ඇතුන් ඉන්න වණයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට කියනවා කුසලෝ නාගවණිකෝ. ඉතින් ඔන්න මේ පිරෝතික පරිබ්‍රාජක කියනවා, දැන් හිතමු හොඳ දක්ෂ ඇතුන් ඉන්න වණයක් පිළිබඳ, කැලයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙක්ට දකින්න ලැබෙනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දීර්ඝ පළල ඇත්තඩියක්. ඒ ඇත්තඩිය දැක්කහම ඒ එවැනි කෙනෙක් එයින්ම නිගමනයකටපත් වෙනවා, මහා ඇතෙකුගේ අඩි තමයි මේ කියලා. අන්න ඒ වගේ මම යම් අවස්ථාවක ශ්‍රමණ ගෞතමයන් පිළිබඳව අත්පද හතරක් දුටුවනම්, අඩිපාරවල් හතරක් දුටුවනම්, ඒ අවස්ථාවේ මම දැනගත්තා ශ්‍රමණ ගෞතමයන් සම්මා සම්බුද්ධ බව, ධර්මයේ ස්වාක්ඛාත බව, සංඝයා සුපටිපන්න බව කියලා ඔන්න ඒක විස්තර කරනවා. මොනවද මේ අත්පද හතරයි කියලා කියන්නේ මේ පිළෝතික පරිබ්‍රාජක. මම දැකලා තියෙනවා බොහොම දක්ෂ පඬිත ක්ෂත්‍රියයන්, ඒ කියන්නේ රජ පවුල් වල අය, බොහොම වාද කිරීමෙහි නිපුණ. ඒ අයට අහන්න ලැබෙනවා තමන්ගේ ප්‍රදේශයට භාග ගෞතමීන් පැමිණියා කියලා. ඉතින් ඒ අය ලෑස්ති වෙනවා ඉස්සෙල්ලාම වාද කරන්න. මේ ප්‍රශ්න මං අහනවා, ඒ ප්‍රශ්න ඇහුවා මේක මෙහෙම කිව්වොත් අපි මෙහෙම කියමු කියලා ඔය විදිහට වාදය සකස් කරගෙනමයි යන්නේ. එහෙම ගියාට මොකද භාග ගෞතමීන්ගේ ධර්ම කතාව අහලා වාද කරනවා තියාර ප්‍රශ්න අහන්නවත් බැරිව අන්තිමට ශ්‍රාවක බවට පත් වෙනවා. අන්න පළමිනියත් අඩිය. ඒ කියන්නේ ක්ෂත්‍රීය පඬිතින් ඒ විදිහට දමනය කිරීම ශක්තිය එක අත්ඇඩියක් පදයක් හැටියට එතන පිළෝතික පරිබ්‍රාජක දක්වනවා. ඒ වගේම ඔන්න දෙවෙනි පදේ කියලා කියන්නේ බ්‍රාහ්මණ පඬිතිය. බ්‍රාහ්මණ පඬිතුනුත් අර වගේම වාදයේ දක්ෂ අය. තමන්ගේ ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ එනවා කියලා අහන්න ලැබුණාම එනෙකුත් විදිහට වාද කරන්න ප්‍රශ්න සූදානම් කරගෙන යනවා. නමුත් අන්තිමට ධර්ම කතාව අහලා ඒ අයට වාද කිරීම තියා ප්‍රශ්නවත් අහගන්න බැරි වෙනවා. අන්න දෙවෙනි පදේ. ඒක දැකලත් මම ශ්‍රද්ධාවට පත් වෙනවා. ශ්‍රද්ධාව ඇති කරගත්තා. අර විදිහට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා. ඔන්න තුන්වෙනි එක. ඒ වගේම ගෘහපති පඬිතේනුත් බොහොම වාදයේ දක්ෂ අය. අර විදිහටම සූදානම් වෙල යනවා. නමුත් භාග ගෞතමින්ගේ ධර්ම කතාව අහලා ශ්‍රාවක බවට පත් වෙනවා. ඊළඟට ශ්‍රමණ පඬිතේනුත් ගිහිල්ලා ඒත් අර වගේම ඒ තුන්වෙනි අත්පදේ කියලා ඒක අර ගෘහපති කතාන්තරය කියන්නේ. ඊළඟට හතරවෙනුව කියනවා ශ්‍රමණ පඬිතේනුත් ඒ වගේම ගිහිල්ලා භාග ගෞතමින්ගේ ධර්ම කතාව අහලා ශ්‍රාවකත්වයට පත් වෙන පමණක් නෙවෙයි පැවිදි වෙන්නට පත් වෙලා පැවිදි උපසම්පදා ලබාගෙන අන්තිමට අරහත්ත්වේ පවා ලබාගෙන අන්තිමට කියනවා අපි ශ්‍රමණයන් නොවී මෙතෙක් කල් අපි ශ්‍රමණයන් කියලා කිව්වා, බ්‍රාහ්මණයන් නොවී බ්‍රාහ්මණයන් කියලා කිව්වා, රහත් නොවී රහත් කියලා හිතුවා, දැන් තමයි අපි නියම ශ්‍රමණයන්, නියම බ්‍රාහ්මණයන්, නියම රහතන් වහන්සේ. ඔහොම කිව්වහම ඔන්න එතකොට ඒ ප්‍රකාශ කළ කාරණය අහලා අර ජානුස්සෝනිටත් ශ්‍රද්ධාවක් ඇති වෙලා අර අශ්ව රතයෙන් බැහැලා උතුරු සළුව එකක් කරගෙන නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස කියලා තුන් සැරයක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඊළඟට කියනවා මං යම් දවසක භාග ගෞතමයන් දකින්න ඕන, දැකලා සාකච්ඡා කරන්න ඕන, කතා සංවාපයක් ඇති කරගන්න ඕන කියලා අත වශයෙන් එදෙන කියන හැටි එදා ඊයයි ළඟට බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට අර පිරෝතික පරිබ්‍රාජකයා එක කරගත් ආන්තරය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කළා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියන එක. බ්‍රාහ්මණය ඒ පිලෝතික පරිබ්‍රාජික එහෙම කිව්වට මොකද? එපමණකින් අත්පද උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. අත්ඇඩි උපමාව සම්පූර්ණ වෙන්නේ නැත. ඒ අත්පද උපමාව හරියාකාර ඉදිරිපත් කරන්නේ මෙහෙමයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේක විස්තර කරනවා. යම්සේ ඇතුන් ඉන්න කලයක් පිළිබඳ වනයක් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කෙනෙකුට දකින්න ලැබෙනවා දිග පළල ඇත් පදයක් ඇත් අඩියක්. එපමණකින් ඒ ඥානවන්ත නාගවණිකයා අපි ඒ වචන යොදමු නාගවණිකයා නිශ්චය කරන්නේ නෑ මේ විශාල ඇතෙකුගේ අඩියද කියලා. මොකද ඒකට හේතුව ඉන්නවා වාමනිකා කියලා ඇතිනියනුත් ඒ වගේ ලොකු අඩි පාරවල් තියෙන සමහර විට ඇතිනියක් වෙන්න පුළුවන් කියලා. එතනින් ආපහු වැරළෙන්නේ නැහැ. තව ඉස්සරහට යනවා. තව ඉස්සරහට යනවා. ඒත් අඩිය අර වගේ මේ එක පාරකම නිගමනය කරන්නේ. එහෙම යනකොට ඔන්න තව සලකුණු දකින්න ලැබෙනවා. ඒ තව තැනක තව කෑතට යනකොට දකින්න ලැබෙනවා. අර ඇත් අඩි දිගු පළල පමණක් නෙවෙයි. උස් තැන්වල තියලා තියෙනවා. උස් තැනක. එිනුත් ඉතින් උස ඇතෙක් කියලා හැඟීම ගන්නෙන් පුළුවන්. ඒක දැක්කත් ඒතර දක්ෂියා කල් තීරණයකට බහින්නේ නැහැ. මහා ඇතෙක් කුගේ අඩිය කියලා. මොකද ඒ ඇතිනිය නොත් ඉන්න ඔය වගේ උඩින් අත්පද තියන්න පුළුවන්. ඒක වෙන්නත් පුළුවන් කියලා ඒත් අර තීරණයක් නොකර ඔන්න තව ඈතට යනවා. තවත් ඒ ඇත් අඩිය ඔස්සේ යනකොට ඔන්න ඊළඟට දකින්න ලැබෙනවා අර වගේම දිගුපල්ල ඇත් පාසටහන්, ඒ වගේම උස්තැන් වල තියාපු පාසටහන්. එපමණක් නොවේ දළ පාරවල්. උස්තැන් වල දළ පාරවල් ඇනිච්ච එක. එපමණකිනුත් තීරණය කරන්නේ මේ ඇතිකුගේ දල පාරවල් කියලා. මේ ඇතික් තමයි කියලා. මොකද ඇතින් එනුත් ඉන්න ඔය වගේ කට්ටිය. ඒවයිත් නම් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ ඇතින් බුදුරජාණන් වහන්සේට ඒ හැම එකක්ම කොයිතරම් දැනුමක් තිබුණාද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ ඇතිනියන්ගේ නම් හිතන් දක්වලා තියෙනවා ඇතිනි වර්ගවල. අර වාමනිකා කිව්වා වගේ. එහෙම ඇතිනියන් වර්ගයකුත් ඉන්න නිසා අන්න නියම නාගවණිකයා අර එකපාරට තීරණය කරන්න. තව ඇතට යනවා. යනකොට අන්තිමේදී දකින්න ලැබෙනවා උස අතු කඩා දාලා තියෙන හුඟක් උඩින්. ඊළඟට ඇත්ත වශයෙන්ම දකින්න ලැබෙනවා අර ඇතා තැනි තලාවක ගහක් යට ඉඳගෙන ඉන්නවා. අර කියාපු බලාපොරොත්තු වෙන විශාල ඇතා සියතින් දුටු අවස්ථාවේ තමයි ඒ නාගවණිකයා නිශ්චයට පැමිණෙන්නේ. මේ තමයි ඒ ලොම් බලාපොරොත්තු වෙන ලොකු ඇතා. අන්න ඒ උපමාව අනුව ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට හේතු කරන්නේ මෙමයයි. තථාගත කෙනෙක් ලෝකේ උපන්නාම තම් කෙනෙකුට ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ලැබිලා ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ශාසනයේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඒ ප්‍රතිපත්ති පූර්ණ කරන ශීලාදී ගුණ ධර්ම වල ඉඳලා ප්‍රථම ධානය ලබා ගන්න අවස්ථාව ගැන එන්න සඳහන් වෙනවා. ප්‍රථම ධානය එතන බුදුරජාණන් වහන්සේ දක්වන තථාගත පදං තථාගත නිසේවිතං තථාගත රංජිතං තථාගතයන් වහන්සේ ලැබූ පාදතන ප්‍රථම අධ්‍යාය. තථාගතයන් වහන්සේ ගිය බවට සලකුණා. තථාගතයන් වහන්සේගේ දළපාර ඇනුතන. ඒත් නිශ්චයට පැමිණෙන්නේ නැහැ. ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය, ධර්මයේ සාක්ඛාතය, සංඝයාසුපටිපන්නය කියලා එපමණකින් නිගමනයට පැමිණෙන්නේ නැහැ. ප්‍රථම අධ්‍යානය ලැබුවා. තව ඈතට යනවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ඔය විදිහට ධානය ගැන සඳහන් කරනවා. ඒ එකක් එකක්වත් තථාගතයන්ගේ පාසටහන් තමයි. තථාගත පාසටහන් තමයි. ඒ වුණත් එපමණකින් තීරණය කරන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධය කියලා. මේ සම්මා සම්බුද්ධ ඥාන වහන්සේ කෙනෙක් කියලා. ඔන්න අන්තිමට සඳහන් වෙනවා ඒ වගේම මේ ඒ ධාන පාදික කරගෙන ඊළඟට ඒ විදර්ශනා යම් පිණිතුන අහලා තියෙනවනේ ත්‍රිවිද්‍යාව කියලා කියන පූර්වේ නිවාසානුස්මත ඥානි, ඊළඟට චතුත්පපාද ඥානෙ, අවසාන ආසවක්ඛේ ඥානෙ කියන ඔන්න ඔය ඒ මුල් දෙක ලබා ගත්තත්, පූර්වෙනි ආසනස්ම ඥානිය ලබා ගත්තත් ඒත් තීරණය කරන්නේ මේ තථාගත සම්මා සම්බුදු කෙනෙක් කියලා. තථාගතයන් වහන්සේ ලැබූ අඩියක් තමයි, පාසටනක් තමයි. නමුත් එපමණකින් තීරණය කරන්නේ චතුත්පපාද ඥානිය ලබාගෙනත් නැහැ. අවසානයේ කාමාසව භවාසව අවිජ්ජාසව ඒවයින් සිත මුදාගෙන අරහත්ත්වයටපත් වුණු අවස්ථාවේ තමයි හරියාකාරම ප්‍රත්‍යක්ෂ වුණ අවස්ථාවේ අන්න තථාගතයන් වහන්සේගේ අර පාසටහන් තුලින් ගිය ගමන සාර්ථක වුණා වෙලා සියසින් දැක්කා වගේ. ඒ වෙලාවේ තමයි අර නියම විදිහටම ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දේ කියලා තීරණය කරන්නේ. අන්න එතකොට මේ කථාන්තරය තුලින් අපට එවැනි සූත්‍ර දේශනාවක් මේ ලංකා වාසීන්ට ඉදිරිපත් කිරීම පිළිබඳව හිතලා බලනකොට අපට දැන් ඊට වැඩිය වෙන සූත්‍ර ඉදිරිපත් කරන්න තිබුණා. එකපාරටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිබලයෙන් හරි වෙන ක්‍රමයකින් හරි ශ්‍රද්ධාව ඇති කරවන විදිහේ ක්‍රියාමාර්ග ගන්න තිබුණා. ඒ වෙනුවට සූල හත්තිපදවම සූත්‍රය දේශනා කළේ අන්න අර ප්‍රඥාවන්තයාට බුද්ධිමත් පුද්ගලයාට විමසලා බලන්න ඉඩ තිබුණා. අන්න එතකොට මේ ධර්මයේ තිබෙන මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනා ගුණයක් මිහිඳු මහරහතන් වහන්සේ ඒ කාණුව අපි කලින් කිව්වා වගේ සාමකාමී සහනශීලී ප්‍රතිපත්තියක් අනුව ධර්මයේ රටට ඉදිරිපත් කළ බව සූල හත්තිපදවම සූත්‍රයෙන් පවා අපට හෙළි වෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන මේ ශාසනයේ අනාගතය ගැන හිතනකොට නානාවිද බලවේග ලෝකේ ක්‍රියාත්මක වෙන ආගම් සම්බන්ධයෙන් ඒවා අතර කැපි පෙනෙන්නේ අර කියාපු සාමකාමී සාහනශීලී ප්‍රතිපත්තියන් බව අපි කලින්ම ප්‍රකාශ කළා. ඉතිහාසඥයින් එකට ප්‍රශංසා කරන්නේ අවබෝධය තුලින්. ඒ වගේම ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ශ්‍රද්ධාව කියන එක මෝඩ ශ්‍රද්ධාවක් වෙන්නත් ඉඩ තිබෙනවා. ශ්‍රද්ධාව ෘචිය අනුස්සව ආකාර පරිවිතක්ක දිඨි නිඥානක්කාන්ති කියලා ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒවා දෙපැත්තකටම වැටෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ කවුරුත් දන්නවා. ෘචිය කියන්නේ යම් කෙනෙකුට කැමැත්ත. ආකාර පරිවිතක්ක කියලා කියන්නේ යමක බාහිර ස්වરૂපිය හිතලා යම් නිගමනයකට පැමිණීම, ඒ ගැන හිතීම. අනුස්සව කියලා කියන්නේ වෙන කෙනෙකුගෙන් අහන්න ලැබීම. අන්නහවලා මේ වගේ කෙනෙක් කියලා. ශ්‍රද්ධා ෘචි අනුස්සව. ඊළඟට ආකාර පරිවිතක්ක කියලා කියන්නේ අන්න අර බාහිර ස්වરૂපිය ගැන හිතලා ඒ නිගමනයකට පැමිණීම. දිට්ඨි නිඥානක්කාන්ති කියලා කියන්නේ දෘෂ්ටියක් ඒක තර්කානුකූලයි කියලා ඒක හරි කියලා පිළිගැනීම. ඒ කියන කාරණා පහ දෙයාකාරයකට විපාක දෙන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා. යම්කට ශ්‍රද්ධාව තියෙන්න පුළුවන් නමුත් කාරණේ බොරු වෙන්න පුළුවන්. යම්කට ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන් නමුත් කාරණේ ඇත්තයි. යම්කට රුචියක් ඇති වෙන්න පුළුවන් යම් කිසි දෙයකට. කැමැත්ත කියන එක පෞද්ගලික දෙයක්. කැමැත්තක් ඇති වෙනවා. එපමණකින් ඒක සත්‍ය වෙන්නේ නැහැ. ඒක කැමැත්ත ඇති වුණාට මොකද ඒක බොරු වෙන්නත් ඉඩ තියෙනවා. තමන් කැමැති නැති දේ සත්‍ය වෙන්න ඉඩ තියෙනවා. අනුස්සව කියලා කියන්නේ කෙනෙකුගෙන් අහන්න ලැබෙන දේ. යම් මෙතන අර පිළෝතික පරිබ්‍රාජික කිව්වා වගේ යම් කිසි කතන්තරයක් අහන්න ලැබෙනවා යම් කෙනෙක් පිළිබඳව. ශාස්ත්‍රීයෙක් පිළිබඳව. එහෙම නැත්නම් පොතේ පතේ තියෙන ඒවා තුලින්. ඒව අහුව පමණකින් ඒකත් එපමණකින් ඒක සත්‍ය වෙන්නේ නැහැ. ඒකත් දෙපැත්තකට යන්න පුළුවන්. ආකාර පරිවිතක් බාහිර ස්වરૂපිය ගැන හිතලා නිගමනයට පැමිණෙන සුදුසු නැහැ. මොකද ඒකත් සමහර විට දෙපැත්තකටම යන්න පුළුවන්. හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. අර දෘෂ්ටි මාත්‍රේ තර්කානුකූලව ඉදිරිපත් කළ පමණින් එපමණකුත් ඒක වෙන්නේ. ඔන්න ඒ විදිහේ දෙපැත්තක් තිබෙන බල බුදුරජාණන් වහන්සේ දක්වා වදාළේ නුවණින් විමසන්නේ කියන එක විමසීමට ඉඩ තියලා. ඉතින් ඒකම තමයි නියම ශ්‍රද්ධාව දක්වන්නේ. ආකාරවතී ශ්‍රද්ධා දස්සන මූලික. ආකාරවතී ශ්‍රද්ධා කියලා කියන්නේ අන්න අර කාරණා කාරණානු හොඳට විමසලා බලලා ඇති කරගන්න ශ්‍රද්ධාව. ඒක දර්ශනීය මූල් කරගෙන. ඒක නිසාම තමයි කියන්නේ අර සෝවාන් පුද්ගලයා පිළිබඳව අචිර ශ්‍රද්ධාවක් ඇති වෙනවා කියලා. ඊළඟට ඒ වෙනුවට ඔය දැන් බ්‍රාහ්මණීන් ගැන සඳහන් වෙන්නේ හරියට අන්ධයින් පෙලක් එකිනෙකාගේ අත්අල්ලගෙන යන්න වගේ. මුල් එක්කෙනා දකින්නේ නැහැ, මුලින් යන කෙනා දකින්නෙත් නැහැ, දෙවෙනි කෙනා දකින්නෙත් නැහැ. නමුත් යනවා අත්වැල අල්ලගෙන. ඒ වගේ දෙයක් නෙමෙයි මේ ධර්මය. එතකොට ඒක තුලින් අපි කල්පනා කරන්න ඕන අපි මේ ධර්මයේ අන්න බුදුරජාණන් වහන්සේ කියපු අර ප්‍රත්‍යක්ෂය. ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුලිනුයි අපි බුදුරජාණන් වහන්සේ අඳුන ගන්න ඕනේ. පොතපතේ කොටිකුත් තිබුණත් වෙන කෙනෙක් කිව්වත් ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කරගන්න එක නෙමෙයි. යම් ප්‍රමාණික ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් එපමණකින් සම්පූර්ණ නිශ්චයට පැමිණෙන්නේ නැහැ. නිශ්චයට පැමිණෙන්නේත් නැහැ. ගමන අතහරින්නෙත් නැහැ. ඉදිරියට යන්න ඕන. අර නාගවණිකය වගේ. පාසටහන් දුටුවා. ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි ඉදිරියට යන්න ඕන. අන්න ප්‍රතිපත්ති මාර්ගයට බහින්න ඕන. ප්‍රතිපත්ති මාර්ගයට බහිනකොට අන්න අර ඒ සූත්‍රයේ කියපු ආකාරයට බුදුරජාණන් වහන්සේ දක්වනවා පියවරක් පාසා තමන්ට ඒ සත්‍ය පිළිබඳ කාරණේ තහවුරු වෙනවා. ඒකට මේ අපි ආයෙත් ඉන්නේ ධර්මයේ ගුණ කියන මේ පින්නතුන් කොටිකුත් අහලා තිබෙනවා. සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. කවුරුත් මේ ඉදිනදා කියන පාඨයක් අපි කලිනුත් ඕවා විස්තර කරලා දීලා කියනවා. සාක්ඛාත කියලා කියන්නේ හොඳින් ප්‍රකාශ කළ අර නරක විදියට ප්‍රකාශ කරපු ධර්මයේ තමයි අර විදියට නොයිකුත් අනියම් ප්‍රියා මාර්ග වලින් පතුරන්න යාප්ත කරන්න උත්සාහ කරන්නේ. සාක්ඛාත බුදුජාණන් වහන්සේ හොඳින් දේශනා කරකේදී අන්න විමසන්න අවසර දීලා තියෙනවා. මධ්‍යස්ථ විමසන්න නුවණින් විමසලා බලන්න, ඊළඟට ඒක ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කිරීම තුලින් සාක්ඛාත භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ දැන් කරන්න පස්සේ බලා ගන්න පුළුවන්, ඊළඟ ආත්ම භාවයේදී ඒක බලා ගන්න පුළුවන් කියලා කියන ධර්මයක් නෙවෙයි. සම්දිට්ඨික මෙලොව මැස්පනා පිට ditu දැමීම. දැන් ධර්මුණ ගැන කියනකොට ditteva ධම්මයේ කියන එක නිතර සඳහන් වෙනවා. අනිත් ආගම් වල අවසාන පරම නිෂ්ඨාව පිළිබඳව එහෙම සඳහන් වෙන්නේ නැහැ. සමහර ඒවා මරණින් මතු එක දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ. දැන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේකේ අවසාන නිවන, මේ බලාපොරොත්තු වෙන නිවන ditteva ධම්මයේ. දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා කියලා උපසම්පජ්ජ පවේදේසී ආදී වශයෙන් සඳහන් වෙනවා. දිතු දැමීම තමන්ගේ අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන. අන්න එතකොට ඒක අර සම්දිට්ඨික අකාලික. කාලික කියලා කියන්නේ ඒ ධර්මයේ යම් ප්‍රමාණයකට තමන් අත්හදා බලනවා නම් ඒ ප්‍රමාණයට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ අකාලික පදේ පවා ඇතැම් අවස්ථාවල බුදුරජාණන් වහන්සේ අන්‍යාගමික බ්‍රාහ්මණයන්ට පවා තේරුම් කරලා දුන්නේ. බ්‍රාහ්මණය දැන් ඔය ලෝභය සිතේ ඇති වෙනකොට, ද්වේෂය සිතේ ඇති වෙනකොට, මෝහය සිතේ ඇති වෙනකොට සිත වික්ෂිප්ත වෙලා ඒක නිසා දුක් ස්වභාවය ඇති වෙන බව දන්නව නේද? ඔව් කියලා කියනවා. හොඳයි, ඒ යම් ප්‍රමාණයකට ලෝභය නැත්නම්, ද්වේෂය නැත්නම්, මෝහය නැත්නම් ඒකත් තමයි ප්‍රත්‍යක්ෂ නේද? එතෙන්දී ලැබෙන සැනසීම එසේය කියලා කියනවා. අන්න ඒ වගේ තමයි. එතකොට අකාලික කියන එක යඟුරු අර්ථයෙන් ගත්තොත් අර මාර්ගඵල අවබෝධයේදී ඒක ආනන්තරික සමාධිය ආදී වශයෙන් අපි දක්වන විදිහට සමාධියට අනුතුරුම ඵලය වැටෙනවා කියලා එහෙම ගන්න. නමුත් අකාලික කියන එක අන්න තම තමන්ගේ సంతානේ එදිනදා අත්දකින්න පුළුවන්. මොකක් හරි පිළිබඳව දැඩි ලෝභයක් තියෙනවා. එක්ක රාගයක් තියෙනවා යම් කිසි කෙනෙකු පිළිබඳව. එක්ක ද්වේෂයක් තියෙනවා. යම් කිසි මෝහ තත්ත්වයක් තිබෙනවා. උත්සාහ කරලා ඒ ධර්මානුකූල ක්‍රමයට අනුව භාවනා ක්‍රම වලින් ඒවා ජයගත්තු අවස්ථාවේ අන්න තමන්ම දන්නවා ඉස්සෙල්ලා මේක තියෙද්දි මෙහෙමයි දැන් මෙහෙමයි අන්න ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට එතන එතනම ඒකයි අකාලික කියලා කියන්නේ. කල් නොයවා කල් නොයවා විපාක දෙන එක එතන දක්වන්න පුළුවන් අකාලික. ඒහිපස්සික අන්න ඒහිපස්සික කියන එකට හරියටම ගැලපෙන මේ හත්තිපද උපමාව. ඒව බලව මේ අත්පා අතාගේ අඩිසටහන අභියෝගයක් කළ අර නාගවණිකයාට ඇතෑරියේ නෑ එපමණකින් මේ බලාපොරොත්තු වෙන ලොකු ඇතයි කියලා. නමුත් ඔන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය ඇතන තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළෙත් නෑ, සම්පූර්ණයෙන් පිළිගත්තෙත් නෑ. තව ඈතට ගියා. එහිපස්සික මේ ධර්මයේ ස්වභාවය එකයි. ඒව බලව කියනකොට ඒක තුලින් අපට ඉබේටම අර ප්‍රතිපත්තියට වැටෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇත්ත වශයෙන්ම සම්මා සම්බුද්ධද, ධර්මයේ සාක්ෂාතද, සංඝයා සුපටිපන්නද කියන කාරණා එතකොට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීමට නම් අන්න අර එහිපස්සික ඒව බලව එහි න්‍යාය. ඊළඟට ඕපනයික කියලා කියන්නේ පියවරෙන් පියවරට ඇදගෙන යනවා. තව කවුරුවත් තල්ලු කරන්න ඕනේ නැහැ, තල්ලුවක් දෙන්න ඕනේ නැහැ. ධර්මය තුලම තිබෙනවා ඕපනයික උපනායති. ධර්මය ඇවිල්ලා කැඳවගෙන යනවා. ඒ ටික අපි බොහෝ අවස්ථාවල මතක් කළා. ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඒක පෙන්눔 කරන ආකාරය ධර්මයේ තාමත්ම ලස්සනට පෙන්눔 කරනවා. සම්මාදිට්ඨිස සම්මා සංකප්පෝ පහෝ සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති, සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති, සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහෝති, සම්මා ආජීවස්ස සම්මා වායාමෝ පහෝති, සම්මා වායාමස්ස සම්මා සති පහෝති, සම්මා සති සම්මා සමාධි පහෝති කියලා දක්වනවා. සම්‍යක් දෘෂ්ටි ඇති කෙනාට සම්‍යක් දෘෂ්ටියේ ප්‍රතිඵලයක් ඇටියට ඒක වැඩෙන අවස්ථාවේදී සම්‍යක් සංකල්ප කියලා කියන හොඳ සංකල්පනා ඇති වෙනවා. හොඳ සංකල්පනා දිනු කරගෙන යනකොට හොඳ වචන පිට වෙනවා. හොඳ වචන පිට වෙනකොට ඒ වචනයට අනුකූලව චර්යාව හැසිරෙන ශරීරව සකස් වෙනකොට හොඳ කර්මාන්ත සම්මා කම්මන්ත. ඉදරේටලා පොයේ දවසක විතරක් නෙවෙයි මේ සම්මා කම්මන්තය දිනපතා කරන්න ගන්නකොට ඒක සම්මා ආජීවය බවට පත් වෙනවා. ජීවිතාවත් එක්ක ඒකට සම්බන්ධ වෙනවා. ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම්මා ආජීවය සකස් කරගන්න යනකොට දන්නේම නැතුව සතර ආකාර වීරිය වැඩෙනවා. සතර ආකාර වීරිය ගැන මේ පිනතුන් දන්නවනේ. නූපන් අකුසල් නූපද වීමත්, උපන් අකුසල් නිරපීවීමත්, නිරපීමත්, නූපන් කුසල් ඉපදවීමත්, උපන් කුසල් තහවුරු කර ගැනීමත් කියන මෙන්න මේ සතරාකාර වීරියට බේම වැටෙනවා. මේ සතරාකාර වීරිය කියන සැලකිලිමත් වීම තුලින් සතියක් වැඩෙන සම්මා සතිය. මේ සම්මා සතිය දීර්ඝ කාලයක් පවතින හැටියට තහවුරු වුණාම කමඨහනක් තුලින් අන්න සම්මා සමාධිය. ඔන්න එක තුලක් තියෙනවා අර කියාපු ඕපනායක ගුණය. එකකින් එකකට තල්ලු වෙලා යනවා. ඒක ධර්මයේම තිබෙන දෙයක්. මේ විදිහට ඔය තවදුරටත් ඔය මේ පින්නතුන්ටම හිතලා මතල ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපට පිරිනිවන් පානකොට දීවදාල උපකරණ මල්ල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන එක එක තුල තියෙනත් අර එකකට එකක් පුදුම විදිහට සම්බන්ධ එකකින් එකක් සතර සතිපට්ඨානෙ වඩනකොට සතර සම්මප්පාදානෙ වැඩෙනවා සතර සම්මප්පාදානෙ වැඩිීමේදී සතර ඉද්ධිපාද අඳුන ගන්න පුළුවන් වෙනවා සතර ඉද්ධිපාද වඩනකොට ඒ තුලින් තමන් මෙදික් අඳුනගත්තේ නැති තමන්ට මෙතෙක් නොතිබුණු ඉන්ද්‍රිය ධර්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ධර්ම පහක් ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම ඇති වුණාට පස්සේ ඒවා ඒ ඉන්ද්‍රිය ඒ බල පුලුවන්කාරම් පාවිච්චි කරගෙන තමයි බල ධර්ම හැටියට දක්වන්නේ. ඒ ටික කරගෙන යනකොට ඔන්න සම්බෝධිංග හැටියට සම්බොජ්ජංග නම් හඳුන්වන ඒ ධර්ම පෙළ ගැස් වෙනවා. සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපෙක්ඛා කියලා. ඒ ටික හරියාකාර සකස් වුණු අවස්ථාවේ තමයි අන්න අරෂ්ඨාංගික මාර්ගේ හරියාකාර පෙළ ගැස්විලා එන්නේ එකකට එකක් සම්බන්ධ වෙලා එන්නේ. එතකොට ඒවා සතර සතිපට්ඨානින් ආරම්භ වෙන ඒ ප්‍රතිපදාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කියනවනම් අවසාන වෙන්නේ ලෝකෝත්තර මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන ඒ ලෝකෝත්තර මාර්ගයෙන් ඒක අනුතුරුවම තමයි ඒ ලෝකෝත්තර මාර්ගය අනුතුරුවම අන්න අර කියාපු මාර්ගඵල ඇති වෙන බව කියනවා. එතකොට අන්න ඒක තමයි ඒ ටික තමයි පින්නතුනි අර ඕපනායක පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නුවණැත්තන් විසින් විඤ්ඤූහි කියන්නේ නුවණැත්තන් විසින් පච්චත්තං වේදිතබ්බෝ තම තමන් විසින්ම දැනගත යුතුයි. තම තම නැනපමණින් දැනගත යුතු මම සදහම් තම තම නැනපමණින් දැනගත යුතු ධර්මයක් තමයි මේක තියෙන්නේ. එතකොට ඒ අනුව කල්පනා කරලා බලනකොට අද වගේ දවසක මේ පින්නතුන්ට නුවණින් කල්පනා කරලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියලා අපි මේ බාහිරව නිකුත් ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අන්තිමට පුස්තබින්ද වගේ ඇතුළතින් ඒක යමක් ඉතුරු වෙන්නේ නැහැ. කූඩයක් අතින් නැත යවන්න වගේ අපි මේ පර්යාප්ති ශාසනය යවනවා. අනිත් දේවලුත් එහෙම තමයි. නමුත් අන්න යමෙක් උත්සාහවන්තව තමගේ ජීවිතයට ලං කරගත්තොත් තමනුත් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ බව, ධර්මයේ සවාක්ඛාත බව, සංඝයා සුපටිපන්න බව, ඒ වගේම ඒ පිරිසිදු ශ්‍රද්ධාව තුළින් අනිත් අයට මේ ශාසනය අනුගමනය කරන්න මේ ප්‍රතිපත්ති මාලාවට බහින්න ධෛර්යයක් ලබා දෙනවා. අන්න ඒ විදිහට කල්පනා කරලා අද මේ වටිනා දවසේ අපි මේ ධර්ම කතා රාශියක් කිව්වේ මේ කතා අහන්න කැමති නිසා නෙවෙයි. මේ වයින් ගත යුතු යමක් තිබෙනවා. ඒවා කෙටි කළ කිව්වෙත් ඒකයි. নানা ප්‍රකාර දේවල් අනවශ්‍ය දේ තුල මේ වටිනා කාලය ගෙවා දමන යුගයක් කල්පනා කරන්න ඕන. අප්‍රමාද පදේ ගැන හිත ප්‍රමාද වැඩි. ඒක නිසා මේ ධර්මයේ කියපු ආකාරයට අපි උත්සාහවන්ත වෙන්න අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ඉදිරිපත් කළ අභියෝගය ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි කියන ධර්ම ඒ වටිනා ගුණ 6 නිතර සිහිපත් කළා. ධම්මානුස්සතිය කියලා කියන්නේ ඒකයි. ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අද අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට මෙතෙක් මේ වෙලා මේ පින්නතුන් අද වටිනා දවසේ ප්‍රතිපත්ති පූජා වශයෙන් ඒ ශාසනය ආරක්ෂා කිරීමට උපකාර වෙන ප්‍රතිපත්තියට බැස්සා. තමන්ගේ ගිහි ගෙවල් වල තිබෙන එදිනදා ජීවිතයේ කම්කටොළු කොහොම වුණත් මේ දුර්ලභ අවස්ථාවේ බුද්ධ ශාසනයක් හමු වුණ අවස්ථාවේ බුදු කෙනෙකුගේ ධර්මය අහන්න ලැබුණ අවස්ථාවේ සසරින් එතෙර වීමේ කාර්ය අපි ඒකට හිත යොමු කරන්නේ නැත්නම් ඒ වෙලාව ගිහි ගියොත් කොයි විදිහ දෙයක් වෙනවද කියලා මේ පින්දුට හිතා ගන්න පුළුවන්. එතකොට අද දින මේ ශීලාදී ගුණ ධර්ම රකිමින් පිටකරය ඇති පරිදි භාවනා මට හිත යොමු කරලා අද මේ ධර්ම දේශනාව උත්සවණය කරන්නට ලැබුණා. මේ තුලින් තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනා අදිෂ්ඨාන ඇති කරගෙන තමන් ශාසනයෙන් ආරක්ෂා වෙන අතර ශාසනයත් ආරක්ෂා කරගන්නට දැඩිව අදිෂ්ඨාන කරගන්න හැටි අපි මේ මතක් කරනවා. එතකොට මේ මෙතෙක් මේ ධර්මශ්‍රවණයෙන් ලබාගත්තු මේ හේ තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාට අදාළ කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අවිතාතික්මණින් මේ සම්බුද්ධ ශාසනය පරිහානියට පත් වෙන කලින් ඒ ප්‍රතිපත්ති තුළින් සසර දුක් කෙලවර කරලා උතුම් අමා මහ නිවන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බල ප්‍රදීදීන් ලබා ගැනීම ධර්ම දේශනාවක් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරන විටම අවීචයේ සිට අපිනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙවැනි ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයක් අනුමෝදන් වෙන කැමති නම් ඒ අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධිකින උතුම් අමා මහ නිවන සාක්ෂාත් කර ගනිත්වා කියලා මේ ගාථා කියන්නේ තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු සම්පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභය සෝකප්පත්තාදි නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ අත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභය සෝකප්පත්තාදි නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභය සෝකප්පත්තාදි නිසෝකා හුන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය විනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා තුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා තුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා තුති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සංචත.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.